රෝම තුන්වන පරිච්ඡේදය. එසේ නම් ජුදෙව්වාට විශේෂ වාසියක් ඇද්ද? චර්මච්ඡේදනයෙන් පලක් ඇද්ද? එසේය බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පනිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින්ම කිව යුතුය. හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම් ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ? සැබවින්ම එසේ නොවනු ඇත. මිනිසුන් හැම දෙනාම බුරුකාරයන් වුවත් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ බව නිසැකය. ඒ බවට ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි.
ඔබ වදාරන වචනයෙන් ඔබේ ධර්මිෂ්ඨ බව ප්‍රකාශ වන්නේය. ඔබ විනිශ්චය කරනු ලබන කල ඔබට ජය අත්වන්නේය.
අපේ අධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කැපී පෙනේ නම් අපි කුමක් කියමුද? අපට දඬුවම් දෙන විට දෙවියන් වහන්සේ අසාධාරණයයි ලෝක ව්‍යවහාරය අනුව කිය හැකිද? කිසිසේත්ම කිව නොහැකිය. දෙවියන් වහන්සේ අසාධාරණ නම් උන්වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේද? ඉතින් මාගේ අසත්‍ය නිසා දෙවියන් වහන්සේගේ සත්‍ය වඩාත් කැපී පෙනී ඒ උන්වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම් මා පව්කරුවෙකැයි තීන්දු කරන්නේ මන්ද? එසේ නම් යහපත සිදුවන ලෙස නපුර කරමුයි කියමුද? අප එසේ කියති සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත. හොඳයි, එසේ නම් ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස්ද? කොහෙත්ම නැත. ජුදෙව්වරුන්ද විජාතීන්ද යන දෙපක්ෂයම පාපයේ බලයට යටත් වී ඇතැයි අපි කලින් පෙන්වා දුනිමු. ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි.
ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක්කෙනෙක්වත් නැත, හරි දැනුම ඇති එක්කෙනෙක්වත් නැත, දෙවියන් වහන්සේ සොයන එක්කෙනෙක්වත් නැත. හැම දෙනම මුලාව ගොස් සිටිති. හැම දෙනම එකසේ නොමග ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක්කෙනෙක්වත් නැත. ඔවුන්ගේ උගුර විවර වූ මිනී වලක් වැනිය. ඔහු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොන් විස ඇත. ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. ඔවුන් යන යන තැන විනාශයත් කාලකන්නිකමත් ඇත. සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත. ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.
ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත් මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත්ය. ඊට හේතුව මේය. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසිම මිනිසෙක් දමිටු බවට පත්කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීමය. එහෙත් දැන් මිනිසුන් දමිටු බවට පමුණුවා ලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසිසේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැතිව අදහන්නා වූ හැම දෙනාටම ලබාගත හැකිය. සියල්ලෝම පවකොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත්කර දුන් ගැලවීම කරන කොටගෙන සියල්ලෝම නොමිලයේ දමිතු බවට පත් කරනු ලැබ සිටිති. ඇදහිල්ලෙන් පව්කමාව ලබනු සඳහා ක්‍රිස්තුන් වහන්සේ සුවකීය මරණයෙන් පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළසේක. එසේ කෙලේ උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය. පෙර කාලවල උන් වහන්සේගේ ඉවසීමෙන් මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරියසේක. එහෙත් මේ කාලයේදී උන් වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලනසේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන් වහන්සේ ධර්මිෂ්ඨ බවත් ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිතු බවට පමුණුවන බවත් පෙන්වනසේක. එසේනම් අපට පුරසාරම් දෙදීමට ඉඩක් ඇද්ද? කොහෙත්ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුවද? ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රතිපත්ති අනුවද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුය. මන්ද මිනිසෙකු දමිතු බවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු. දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක්ද, විජාතීන්ගේ දෙවියන් වහන්සේ නොවනසේක්ද? එසේ විජාතීන්ගේ දෙවියන් වහන්සේ මන්ද වැඩ සිටින්නේ එකම දෙවියන් වහන්සේය. උන්වහන්සේ චර්මත් ඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත්, එසේම අචර්මත් ඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත් දමිතු බවට පමුණුවනසේක. එසේ නම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමුද? කොහෙත්ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.